और वह जयंत वीर सिंह।
Honorable Speaker, Honorable Members of Parliament, and all those present. First, I wish to thank the Honorable Speaker for allocating time for me to extend my condolences on the demise of Her Majesty Queen Elizabeth II. To describe Her Majesty's reign as a glorious, exemplary, and splendiferous reign is hardly a superlative description, in that Her Majesty has left a record of a reign that would be a hard act to follow for all future successors. She ascended the throne in 1952 on the demise of her late great father, King George VI. Today, one has to ask why this universal outpouring of sorrow and admiration. What is the secret of that? It is because of an unspoken feeling that Her Majesty's death signifies the end of an era, and that the world would never see the like again. In her period of being queen, which spanned 70 meaningful long years, she has seen 15 prime ministers, a staggering record. 16 prime ministers, had weekly meetings with them, week after week, and with which prime minister did she start the inimitable great Sir Winston Churchill. From 1952 onwards, not only did she interact with 15 prime ministers, the last being Liz Truss, who was sworn in by Her Majesty probably a few days before her death, starting from the legendary Sir Winston Churchill. Moreover, she had seen the periods of government of 14 U.S. presidents, no mean record at that. 14 U.S. presidents, the only president she missed was Lyndon Johnson. Barring Lyndon Johnson, she interacted successfully with 14 U.S. presidents. The longest reigning monarch in British history, a staggering reign of 70 long years, better say 70 glorious years in the service of her country and the Commonwealth. Her devotion to duty was legendary. She never uttered a word which she later had to regret or withdraw. Never. All her prime ministers had constantly intoned that from her, during those weekly meetings, they were able to garner a lot of important issues and ideas. And all the prime ministers, starting from Winston Churchill, greatly appreciated the advice that she always proffered in a very independent, nevertheless in the most useful manner for prime ministers to observe in the future. We all know that she came to the throne. She was certainly not born in straight line to the throne, but fortuitously came to the throne because of the very well known abdication crisis. Had it not been for that, we would never have seen this legendary queen. That abdication crisis, which caused her father's brother to leave the throne in order to, as he said, to marry the woman I love, Mrs. Simpson. And then, after the abdication of her uncle, father's older brother, her own father became the king and thus paved the way for this remarkable queen and her remarkable reign. From a very young age, virtually from childhood on to adolescence, Her late Majesty experienced first the Second World War, the horrors of the Second World War, and in that period was trained by her late father in the greatest constitutional principles which she followed for the rest of her life. When she came to the throne, they had just got over what was known as the Blitz, the day in, day out, night after night bombings of London and the suburbs. In that period, she saw her own house, her father's house, Buckingham Palace, being bombed. And it was at that point that there were suggestions that the royal family should evacuate England and go and live, for the safety of the family and the children, that they should go to an independent country and live there. When that suggestion was made, the reply given by Her Majesty's late mother, Queen Elizabeth the Queen Mother, is worthwhile to remember. When they were asked whether they are going to leave England for the safety of the family and children, this is what Her late Majesty's mother, the late Queen Mary, said. She said, "The children will never leave without me. I will never leave without the king. And the king, of course, will never leave." These words her subjects never forgot, either during the war or thereafter. That was the type of training she had. Serve the country, serve the people, serve the Commonwealth. Then, during the war, she served in the Auxiliary Territorial Service, which was known as ATS. And that was not merely a small appointment just to kid the people. Certainly not. In that service, which was known as ATS, during the war, 335 ATS women were killed. 335 of those people lost their lives. It is in such a regiment that Her Late Majesty served as a young adolescent. Thus she became the first member of the royal family to be an active duty member of British Armed Services. She celebrated her Silver Jubilee in 1977, Golden Jubilee in 2002, and the Platinum Jubilee in 2022. The first to do so in the history of Britain. Probably may be the only one to do so in the future as well. Her Majesty graced this country twice, first in 1954 and then in the 1980s. She was married for 73 years, and she was fortunate to have as her helpmate an equally dutiful husband and also such dutiful children. Her son Charles III, who now succeeds her, is no stranger to Sri Lanka. Today the Commonwealth flourishes because of the guidance she gave for 70 years. Let us at this point, while passing our condolences for the late Queen, extend our good wishes to King Charles III and hope that he would be an equally remarkable and meaningful monarch. There is one thing I want to say here, how Her Late Majesty always went on with the times, changed her stance with the times to keep in touch with the changing times. That is, when a number of years ago, when there was a public clamor that the Queen should pay taxes, she then realized that it was a time for even a sovereign to pay taxes, and readily agreed to pay taxes, much to the admiration of her countrymen. Honorable Speaker, while we mourn the passing of a great sovereign, let us also wish that her successor, King Charles III, who is also no stranger here to this country, will have the good fortune to have a memorable reign to match that of his mother. Thank you.
Thank you. Honorable Musharraf.
Honorable Speaker, I am profoundly honored to speak on this condolence motion about the passing of Her Highness Majesty Queen Elizabeth II. I was deeply saddened by the passing of Her Majesty Queen Elizabeth II. Her sense of duty and service to the UK and the Commonwealth is a remarkable example for the world as a whole. I know her loss will be deeply felt throughout the UK, the realms and the Commonwealth, and by countless people around the world. This is a painful period of mourning for nations around the world. Over her 7 remarkable decades on the throne, the Queen consistently proved herself to be a powerful leader on the world stage, as she was an effective guiding hand to the British government behind the scenes. As head of the Commonwealth, her duty, dedication, and service marked the life of Her Majesty Queen Elizabeth II, a life that demands our greatest respect and thus embodies the values we aim to stand for. Her legacy is enduring, and her service to people is inspiring. Her determination and tenacity are an inspiration for many people around the world. Her legacy will dominate large in the history and story of our world. Honorable Speaker, Her Majesty the Queen was not only a huge inspiration to many, but she was also a mother, wife, and grandmother like many other women. She paved the way for the masses with her charitable work, fashion, statements, and army service. She traveled the globe on state and leisurely visit and thereby connected to the world, everyone, even indigenous people knew her name. Allowed in stop at individuals and people alike, but extend to animals as well, such as her corgis, horses, and swans. No one can or will ever replace the Queen. She has touched many hearts and joined the world as one. In 1954, just 5 months after her coronation, Queen Elizabeth, her second, engaged in a royal visit to Sri Lanka. This was the first visit to Sri Lanka by reigning monarch. The 10-day tour included a royal procession through Colombo, where she opened the first session of the Second Parliament of Sri Lanka, then Ceylon, a train ride to Kandy, and tours of Anuradhapura, Polonnaruwa, and Nuwara. Her Majesty Queen visited again in 1981 to witness the construction of the Victoria Dam, Sri Lanka's largest hydroelectric project. Her Majesty issued a public message on the 17th anniversary of Sri Lanka's independence, stating, "The relationship between our two countries has continued to grow over the years, and I hope that the connection between our people connection to flourish in the years to come." Honorable Speaker, on her 21st birthday, then Princess Elizabeth, back in 1947, said, "My whole life, whether it be long or short, shall be devoted to your service." For 75 years, Queen Elizabeth more than fulfilled that vow. She performed her duties with commitment, wisdom, and the profound sense of service. She set a tremendous example for all of us. Whilst I respectfully remember the life of Her Majesty Queen Elizabeth II and feel sorrow to her departure, I send my warmest wishes to King Charles III on his accession to the throne of the United Kingdom of Great Britain and Northern Ireland. The dedication and commitment of the King to young people and the common good is well known and has had a significant influence across the world. I wish His Majesty good health and strength throughout his reign. I am concluding my remarks with an excerpt from Her Majesty's 2008 Christmas broadcast. "When life seems hard, the courageous do not lie down and accept defeat. Instead, they are all the more determined to struggle for a better future." Thank you.
Thank you. Honorable Rajapaksha.
Thank you very much, Honorable Speaker. Today that I am thankful to Honorable Speaker giving us an opportunity to express our condolences to His Majesty the Charles the Third, King Charles the Third, and the members of the royal family as well as the citizens of United Kingdom. Honorable President, on behalf of our nation, paid the last respect to Her Majesty, the Queen Elizabeth II at Buckingham Palace. In addition to that, all the political party leaders in this house have expressed their condolences. Late Her Majesty Queen Elizabeth II, after she was enthroned in February 1952, one of her first overseas visits was to Sri Lanka. That was in 1954, April. Queen Elizabeth II was a legendary. I don't think that there had been any king or queen that who had held that position for a period of 70 long years in the history. I am happy to note, Honorable Speaker, when I met Her Majesty in February 2015, when I attended to the conference of the Justice Ministers' Conference of the Commonwealth Countries, and she expressed that her memory of her visit to Sri Lanka in 1954. And I also was rather surprised that she had such a long memory, whereas Her Majesty explained as to how she went to Sigiriya and Dalada Malikava in Kandy. If one follows the life of Her Majesty, we have to learn a lot. We can learn a lot. There is a nice series of episodes in Netflix that The Crown. I think there are over 14 to 15 episodes, whereas one can understand and comprehend what kind of challenges that she had taken, especially during the period where there was a conflict on Suez Canal, where the British was involved, and how prudently she, as the head of the Commonwealth countries and also head of the United Kingdom, she handled all the issues and smoothly resolved. His Majesty, the King Charles III, we can remember he visited for our 50th Independence Day in 1998. And he visited our museum. After the visit of the museum, that he admired the way that we have preserved our historical monuments. To Her Majesty, the Queen Elizabeth II, until her demise, they remained as the head of Commonwealth countries, whereas that there are 14 countries in the status of dominion, recognizing the Queen as head of their countries. Now her demise, of course, is a great loss to the United Kingdom as well as to the world. During her period, there had been 15 prime ministers who served in the United Kingdom, and during the entire period that the United Kingdom had prospered under the leadership of Her Majesty. Therefore, as a nation, we all together convey our condolences to His Majesty the King Charles III and the members of the royal family, and also to the citizens of the United Kingdom. By extension, it includes the Commonwealth countries which had recognized the Queen as their head. Thank you very much.
Honorable Speaker, on behalf of the Gamisanayake family, we join many Sri Lankans in mourning the passing of Her Majesty Queen Elizabeth II. I recall Her Majesty's visit to Sri Lanka in 1981. My late father was the minister in attendance. I was a small boy and didn't have the good fortune of meeting Her Majesty. However, the opening of the Victoria Project under the Accelerated Mahavali Development Program was a historic event that is etched in the hearts and minds of the Sri Lankan people. I recall how thousands of people waving mini Sri Lankan and British flags stood for hours just to catch a glimpse of Her Majesty as her motorcade passed by. People of this country greatly appreciate her active support for the Accelerated Mahavali project. This house joins millions of people across the world in paying tribute to a much loved and respected monarch. My deepest sympathies and condolences to the royal family. May her gracious soul rest in peace. Thank you.
Honorable Niroshan Pera.
Honorable Speaker, I wish to express my condolences to the royal family at the passing of Her Majesty Queen Elizabeth II. I was extremely sad to hear the sudden news of the Queen's departure after hearing concerns for her failing health earlier in the day. Like many, I have known of the Queen all my life, and I have admired her lifelong sacred duty, reassuring presence, unfailing commitment, and selfless service to the United Kingdom and the Commonwealth of Nations. I will always keep fond memories of royal celebrations, as well as watching on television her marvelous arrival at the 2012 Olympic opening ceremony in London, and her brilliant and entertaining tea party with Paddington Bear for the Platinum Jubilee. I was specially looking forward to the celebration of the Queen's 100th birthday and was hoping that would have been possible. I am sad that she will not reach this historic milestone in actual life. Her Majesty Queen Elizabeth always had a special relationship with Sri Lanka. In 1954, just 5 months after her coronation, Queen Elizabeth engaged in a royal visit to Sri Lanka. This was first visit to Sri Lanka by a reigning monarch. She was accompanied by her husband, Prince Philip, the Duke of Edinburgh. The 10-day tour included a royal visit to Colombo, where she opened the first session of the Second Parliament of Ceylon, a train ride to Kandy, and tours of Anuradhapura, Polonnaruwa, and Nuwareli. They visited again in 1981 to witness the construction of the Victoria Dam, Sri Lanka's largest hydroelectric project, built under the presidency of Jaya Jayawardena by a UK firm. I will continue to remember the Queen for her devotion to duty, love for her family and people, her beauty and winning smile, her stylish attire, her graceful and dignified manner, her passion for her horses and corgis, her understanding, care and patience, hard work, leadership, and her fantastic sense of humor. I will personally miss Her Majesty, the Queen, immensely, and continue to hold her in high esteem and will always think of her with deep affection. And I believe that she has thoroughly done her duty and was ready to join her husband, His Royal Highness Prince Philip. Her Majesty Queen Elizabeth has been amazing examples to us all. Throughout her whole life, faithfully honoring her pledge to devote herself to the service of her people. I would like to pass on my deepest respect and condolences to King Charles III and the whole royal family at this sorrowful time. We give our grateful and heartfelt thanks for a faithful and devoted life of 70 years of dutiful and loyal service as a record-breaking monarch and over 96 years well lived. Thank you very much, Your Majesty. We are very lucky to have your memory with us. God bless Her Majesty the Queen. May her soul rest in peace.
Honorable Ishak Rahman. Honorable Manjula Disanayake.
Garu Katanayake Tumani. Hiru Nobasena Adhiraje Maharajiniye Lesa Benjamin Virajaman Vimin Pasuge September Ratavini Dina Abhava Prapta Vannata Yeduna Devane Elizabeth Maharajiniyage Abhave Venuin Sri Lanka Parliamentuwa Niyojane Karana Kantawak Vidiyata Ada Davase Mata Katha Karanna Avasthawa Labima Pilibandawa Itamathma Satutu Wenawa Totilla Padawana Atha Loke Palane Karanna Puluwan Kiyana Maha Gamura Athi වාගන්තිය ශක්තිමත් කරන්නට ඒ ගැහණියට හැකියාව ලැබුණා. සමා වෙන්න ගැහණිය කිව්වට, නමුත් කාන්තාවක් විදිහට හිරු නොබසින අධිරාජ්‍ය තුල ශක්තිමත්ව දැවැන්ත ජවයක් සහිතව මුළු ලෝකයේ පුරාගේ තේජවන්ත බවරක් ගෙන යන්නට ඇය දුන්නා වූ දායකත්වයේ මං හිතන්නේ අපේ සමස්ත කාන්තා පරපුරටම මහා අභිමානයක්. ඒ අභිමානය අපි ඇයගේ හිස මත රැඳුනා වූ රාජ කිලුර හිස මත තබා ගනිමින් මවකගේ කාර්යභාරය, මිත්තණියකගේ කාර්යභාරය මෙයයි යන්න ලෝකයට මනා ලෙස පසක් කළ ආදරණීය අම්මයයි. ඒ ආදරණීය අම්මාට, ඒ ආදරණීය මිත්තණියට, ඒ ආදරණීය ගැහැණියට කාන්තාවක් විදිහට මගේ ගෞරවය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරන්නේ අන් කිසිවක් නිසා නොව හිරු නොබසින අධිරාජ්‍ය තුල වසර 70ක් පුරාවට ඒ කිරුල එකදු කළුතිතක් ඇති කරගන්න නැතුව කාන්තාවක් විදිහට ඒ අභියෝගයේ ජයගන්නට ශක්තිමත් දිරිය මාතාවක් වුණ ඇයටයි. ඒ නිසා බ්‍රිතාන්‍යයේ කිරුල හිස මත දරා ගනිමින් ලෝකයට මවගේ කාර්යභාරය මෙයයි, කාන්තාවකගේ කාර්යභාරය මෙයයි, අභිමානය මෙයයි කියන්නට ශක්තියක් වුණ අපට කිරුලක් වුණ මහරාජිනියනි, ඔබතුමියට අප අදහන ආගම අනුව උතුම් නිවන් සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබතුමිය අදහුවා වූ ආගම අනුව සදාකාලික සමාදානයේ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමස්ත කාන්තාවන් සියලු දෙනාගේම ශෝකය රාජකීය පවුලේ සියලු දෙනා වෙත පුද කරමින් මා නිහඬ වෙනවා. බොහොම
ස්තුතියි.
நன்றி சபாநாயகர் அவர்களே. இன்றைய தினம் எலிசபெத் மகாராணியினுடைய அவருடைய மறைவு எங்களுடைய நாட்டிலே இந்த நாடாளுமன்றத்திலே நினைவு கூறுகின்ற சந்தர்ப்பத்திலே எனக்கும் வாய்ப்பளித்ததுக்கு நன்றி கூறுகிறேன். உண்மையிலே எலிசபெத் மகாராணி அம்மையார் அவர்கள் பிரித்தானியா நாட்டிலே, அதைவிட காமன்வெல்த் நாடுகளுக்கு தலைவியாக இருக்கின்ற நிலையிலும், ஜனநாயக மரபுகள் என்று பார்க்கின்ற போது பிரித்தானியா உண்மையிலே ஒரு ஜனநாயக மரபை கொண்ட நாடாக அவருடைய ஆட்சியிலே இருந்தது என்பதை இங்கு நான் எடுத்துக் கூற விரும்புகின்றேன். உண்மையிலே எங்களுடைய தேசத்திலிருந்து போர் காரணமாக இடம்பெயர்ந்து போன தமிழ் சிங்கள மக்களுடைய அவர்களை அரவணைத்து அந்த நாட்டினுடைய சகல சம பங்கை சம உரித்தை கொடுத்திருக்கின்ற ஒரு நிலை பிரித்தானியாவிலே காணக்கூடியதாக இருக்கிறது. எங்களுடைய மக்கள் அல்லது அங்கே குடியேறி வந்திருக்கின்ற மக்களுடைய உரிமை போராட்டம், அந்த பிரித்தானிய நாட்டு மக்கள் கூட தங்களுடைய போராட்டத்தை ஜனநாயக முறையிலே செய்கின்ற போதெல்லாம் இந்த அடக்குமுறை என்பது அங்கு காண முடியாது. பல சந்தர்ப்பங்களிலே எங்களுடைய மக்கள் பல போராட்டங்களை உரிமை சார்ந்த இனம் சார்ந்த போராட்டங்களை நடத்துகின்ற போது பிரித்தானியா அதை அடக்குகின்ற ஒரு நிலையை கொள்ளவில்லை என்பதை நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். காரணம், அந்த ஜனநாயக மரபுகள் என்பது அந்த நாட்டிலே மேலோங்கி இருப்பதுதான் உதாரணமாக நாங்கள் சொல்ல முடியும். அந்த வகையிலே எலிசபெத் மகாராணி அம்மையார் மறைவென்பது உண்மையிலே பிரித்தானிய மக்கள் மட்டுமல்ல, எங்களுடைய தேசத்தின் உறவுகள் கூட அதை ஏற்றுக்கொள்ள முடியாதவர்களாக இன்றைக்கும் இருந்து கொண்டிருக்கிறோம் என்பதை இங்கு நான் குறிப்பிட விரும்புகின்றேன். அந்த வகையிலே காமன்வெல்த் நாடுகளுடைய தலைவியா அந்த நாட்டு மக்கள் கூட அவரை தலைவியாக ஏற்றுக்கொண்டு அவர் இறந்த பின்பு அந்த நாடுகளுடைய மக்கள் அஞ்சலியை மிக சோகமாக ஒரு தன்னுடைய குடும்பத்திலே இறந்த ஒருவராக மகாராணி அம்மையாரை நினைத்து கொண்டு செயல்பட்டார்கள் என்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. அந்த வகையிலே ஜனநாயக மரபுகளை மேற்கொண்டு தன்னுடைய அந்த நாட்டை காமன்வெல்த் நாடுகளை கூட நடத்துகின்ற ஒரு திறமை மிக்க அம்மையார் அவர்களை நாங்கள் இழந்திருக்கின்றோம். ஆகவே இந்த சந்தர்ப்பத்திலே பிரித்தானியா மக்களுக்கும் அரச குடும்பத்திற்கும் எங்களுடைய மக்கள் சார்பாக தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பாக எங்களுடைய அனுதாபத்தை தெரிவித்துக் கொள்கிறோம். இங்கு வந்திருக்கின்ற பிரித்தானியா தூதரகத்தின் அம்பாசடர்ஸ் அவரோடு கடமையாற்றுகின்ற அனைவருக்கும் அனுதாபத்தை நான் தெரிவித்துக் கொண்டு வாய்ப்பளித்ததற்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
Honorable Ishak Rahman, in approving the condolence motion made by both sides of the Parliament of Sri Lanka on the passing away of the world's most respected Her Majesty the Queen Elizabeth II, I would also like to add my own sentiments to those who expressed by them. Thank you very much.
Motion
is before the House. Right. I have it. Now any parliament to show up question another Anka Dekar, Amar Kirti. Amar Kirti Atukur.
KPS Kumar
Sriman. KPS Kumar Sriman.
ගරු කථානායකතුමනි, අද දවසේ අපි අතරින් සදහටව වෙන්ව ගිය පාර්ලිමේන්තු තුලත් පළාත් සභාව තුලත් බොහොම ගෞරවාන්විතව ජීවත් වෙච්ච අමරකීර්ති අතුකෝල මැතිතුමාගේ ශෝක යෝජනාව ගන්න වෙලාවේ ගරු කථානායකතුමනි, කමලාවති අතුකෝරල මැතිනියගේ සහ ප්‍රොම්පි අතුකෝරල මැතිතුමාගේ දයාබර පුතුණුවන් හැටියටත් ඒ වගේම 1964 12 මාසේ 23 වෙනි දින කෑගල්ල මහරෝලේදී උපත ලබලා දරුවෙක් හැටියට බොහොම දෙමව්පියන්ට කීකරුව බොහොම ලෙංගතුව කටයුතු කරපු පුද්ගලෙක් තමයි අතුකෝරල පැත්තුමා. එතුමා මූලික අධ්‍යාපනය ලබන්නේ ගරු කථානායකතුමනි අලුත්ගම මධ්‍ය මහාවිද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබලා ඒ වගේම උසස් පෙළ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා ඒ වගේම පවුලේ සහෝදරියන් 3 සහ සහෝදරයන් 2 ඉන්න පවුලේ බාලම දරුවා හැටියට තමයි එතුමා කටයුතු කරන්නේ. ඒ වගේම එතුමා දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරා. එතුමා ගරු කථානායකතුමනි 1993 ඉඳලා 2006 දක්වා සමපකාර ගබඩා පාලකවරයෙක් හැටියට කටයුතු කරනවා. එතුමා එතනින් නවතින්නේ නැහැ. එවකට හිටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන සූර්යාරච්චි මැතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා හැටියට එතුමා දීර්ඝ කාලයක් කටයුතු කරනවා ගරු කථානායකතුමනි. ඒ වගේම තමයි එතනින් එතුමා නවතින්නේ නැහැ. එතුමා 2008 උතුරු මැද පළාත් සභාවේ ගෞරවනීය මන්ත්‍රීවරයෙක් හැටියටත් ඒ වගේම 2012 උතුරුමැද පළාත් සභාව මැතිවරණයේදී ජයග්‍රහණය කළ නැමතත් උතුරුමැද පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියටත් ඒ වගේම 2020 මැතිවරණයේ පාර්ලිමේන්තු නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් තේරීපත් වුණා ගරු කතානායකතුමනි. අමරකීර්ති අතුකෝල මැතිතුමා විශේෂයෙන්ම උතුරුමැද පළාත් සභාව නියෝජනය කරන වෙලාවේ මා සමග එකට වසර 5කට අධික කාලයක් උතුරුමැද පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළා. අපි දැක්කේ පළාත් සභාව තුළ උතුරුමැද පළාත වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන්න විශාල කැපවීමක් කරපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් එදා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි උතුරුමැද පළාතම විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ යම් ප්‍රශ්නයක් තිබුණා නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු වෙන්න පුළුවන්. ඒ වගේම පළාත් සංවර්ධන කමිටු වෙන්න පුළුවන්. ඒ කමිටුවේදී නිර්භයව තමන්ගේ අදහස ඉදිරිපත් කරපු ඉතාමත් ගුණගරුක මන්ත්‍රීවරයෙක් තමයි අතුකෝරළ මැතිතුමා. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව නියෝජනය කරපු කාලය තුලත් බොහොම වැදගත් විදිහට එතුමාගේ කාර්යභාරය බොහොම නිහඬව එතුමාගේ කාර්යභාරය කරපු ගරු මන්ත්‍රීවරයෙක් තමයි අමරකීර්ති අතුකෝරළ මැතිතුමා. එතුමාට තාමත් හොඳ බිරිඳක්, ඒ වගේම තාමත් වැදගත් දරුවෙක් එතුමා සතුව තිබුණා, එතුමා සතුව හිටියා. ඒ වගේම එතුමා පළාත් සභාව තුළ පාර්ලිමේන්තුව තුළ පමණක් නෙමෙයි තමන්ගේ රාජකාරී ජීවිතයේ වසර ගණනාවක් සෞම්පකාර අධ්‍යක්ෂකවරයෙක් හැටියට, ඒ වගේම ඒ භාරව කටයුතු කරපු හැම ආයතනයක් තුළම එතුමා බොහොම ගුණගරුකව කටයුතු කරපු පුද්ගලයෙක්. අවාසනාවට ගරු කතානායකතුමනි, මැයි මාසේ පළමෙනිදා එතුමා පාතනින් සදහටම මේ යනවා. මැයි මාසේ 9 වෙනිදා මම හිතන්නේ අපි කිසිවෙක් බලාපොරොත්තු නොවිච්ච මරණයක් තමයි ගරු කතානායකතුමනි අතුකෝරළ මැතිතුමාට හිමිවන්නේ. මා විශ්වාස කරනවා ගරු කතානායකතුමනි, එදා අපි හෘද සාක්ෂිය 10ත් එක්ක අතුකෝරළ මැතිතුමා අපිත් එක්ක බොහොම ළඟින් අත්වල් බැඳගෙන හිටියා. මොකද්ද අවාසනාවකට එතුමා අපෙන් ගිලී ගියා. එදා හෘද සාක්ෂියේ 10 දිනක් අපි එකතු වෙලා ඉන්න වෙලාවේ අප සමග හිටියා නම් මා විශ්වාස කරනවා ගරු කතානායකතුමනි අදත් එතුමා ජීවතුන් අතර ඉන්නවා කියලා. නමුත් මේ ජීවිතය කියන්නේ බොහොම විශ්වාස කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අතුකෝරළ කියන්නේ මේ සමාජයේ, මේ රටේ, මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන තාමත්ම වැදගත් පුද්ගලයෙක්. අපට තියෙන වේදනාව තමයි මේ මොහොතේ එතුමා පාතනින් වෙන්ව යෑම, අපි බලාපොරොත්තු නොවිච්ච වෙන්නේ යෑමක්. ඒ නිසා ගරු කතානායකතුමනි, අද අතුකෝරළ මැතිතුමාගේ මේ ශෝක යෝජනාව ගේන මොහොතේ විශේෂයෙන්ම උතුරුමැද පළාතේ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලන නායකින්ගේ, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවගේ ශෝකය මම මේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම අතුකෝරළ මැතිතුමාගේ ආදරණීය බිරිඳට, ඒ වගේම මේ දරුවට, ඒ වගේම ඥාතීන්ට මේ අවස්ථාවේ පුද කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ඔබතුමාට තාමත්ම ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙමින් නියදෙනවා. බොහොම ස්තුතියි.
මොනබල විජේදාස රාජපක්ෂ. ගරු කතානායකතුමනි ස්තුතියි. අමරකීර්ති අතුකෝරළ මැතිතුමා මීට මාස කිහිපයකට පෙර ඉතාමත්ම අමානුෂික ලෙස, ක්‍රූර ලෙස මහමග ගමන් කරමින් සිටියේදී ඝාතනය කිරීම පිළිබඳව අපි දැඩි ලෙස කම්පාවට පත් වෙනවා. මුළු රටේම ජනතාව ඒ පිළිබඳව කම්පාවට පත් වෙනවා. ඒ වගේම මුළු ලෝකයේම මේ දෙස බලාගෙන සිටිනවා. මේ සම්බන්ධව යුක්තිය සාධාරණයේ ඉෂ්ට වෙන තෙක් අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි අවස්ථා මීට පෙර අපි දැකලා තියෙනවා. මට මතකයි 1987 ජූලි මාසයේදී තංගල්ල ආසනේ නියෝජනය කරපු ගරු ජිනදාස වීරසිංහ මන්ත්‍රීතුමාත් මේ වගේම මහපාරදී කපල කොටල ඝාතනය කරනු ලැබුවා. එදා ඒ පටන් ගත්ත ඝාතන සංස්කෘතිය අවුරුදු 2ක් පුරාවට මේ රටේ සෑම ගමක් ගමක් පාසා ව්‍යාප්ත වෙලා ගිහිල්ලා ජීවිත 60,000ක් රටට අහිමි වෙලා තමයි ඒක අවසන් වුණේ 1989 90 වකවානුවේදී. ඒ වගේ වාතාවරණයක් නොවන වෙනත් වාතාවරණයක් තුළ සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන අවස්ථාවක හරි දැක්මක් නැති නායකත්වයක් නැති උද්ඝෝෂණ ව්‍යාපාරයක් තුළින් අයුතු ප්‍රයෝජන ලබා ගන්න බලාගෙන හිටපු කණ්ඩායමක් එය පාවිච්චි කරලා මේ රටේ අපරාධ රැල්ලක් නිර්මාණය කළා. මන්ත්‍රීවරයෙකු ඇතුළු කීප දෙනෙක් ඝාතනය කළා. ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ විශාල සංඛ්‍යාවකගේ නිවාස දේපළ ගිනිබත් කළා. ගම්බින් වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ දේපළට පවා ගහලා බිඳලා ගිනි තබලා විනාශ කරා. මේක ඉතා බරපතල කාරණයක්. පාර්ලිමේන්තු ක්‍රමයේ පැවැත්ම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම පිළිබඳව මේක බරපතල කාරණයක් වෙනවා. එවන් තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ විදිහට අපිට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මින් ඉදිරියට මෙවැනි තත්ත්වයක් රට තුළ ඇති නොවනසේ කටයුතු කරන්න වග බලා ගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුල අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. හැබැයි අපේ රට නීතිය ආධිපත්‍ය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුව ක්‍රියාත්මක වන රටක් විදිහට සෑම පුරවැසියෙකුටම වගකීමක් තියෙනවා නීතියට අනුව කටයුතු කරන්න. එසේ නොකොට
Deputy Speaker will take the chair now.
කරුණාකර කතානායකතුමනි, අපි එසේ නොකර නීතිය අනුගමනය නොකර ප්‍රචණ්ඩත්වයට බර වෙලා මේ වගේ අපරාධ කරන්නට ඉඩහැරියොත් එම රට අරාජික තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධව නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නට, මෙවන් දේ නැවතත් ඇතිවීම වළක්වා ගන්නට, විශේෂයෙන්ම අතුකොරාල මැතිතුමාගේ ඒ අභාවය පිළිබඳව අපි සියලු දෙනාම එකසේ කම්පා වනවා මෙන්ම අපගේ ශෝකය කනගාටුව අතුකොරාල මැතිනියටත් දූදරුවන්ටත් එම පවුලේ ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිමි. ස්තුතියි.
බොහොම සිතේ ගරු ඇමතුමනේ, ඩයනා ගමගේ ගරු ඇමතුම, සුමිත උඩුකුඹුර ඇමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අද දෙවන එලිසබෙත් මහරජන වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේ මමත් එතුමියගේ ශෝකය ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ අපිත් එක්ක කටයුතු කරපු අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ ඝාතනය සම්බන්ධයෙනුත් අද ශෝකය ප්‍රකාශ කිරීමේ දවසක් හැටියට මම ප්‍රථමයෙන්ම මගේ බලවත් ශෝකය අපේ සහෝදර අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ ආදරණීය පවුලේ සියලු දෙනා වෙත මුලින්ම පුද කරන්න කැමතියි. අමරකීර්ති අතුකෝරල මැතිතුමාගේ මරණය ස්වභාවික මරණයක් නෙමෙයි. ඒ මරණය සම්පූර්ණයෙන්ම දේශපාලන මිනීමරුවන් සංවිධානාත්මකව කරපු ඝාතනයක් හේතුව තමයි අපි දකින්නේ. අමරකීර්ති අතුකෝරල අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණ ප්‍රමුඛ පෙරටුගාමීන් ඒ වගකීම් බාරගත යුතුයි. ඔවුන් තමයි ජනතාව උසිගන්වලා මේ මරණය සංවිධානාත්මකව මෙහෙවන්න කටයුතු කරේ. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරමින් මේ සමාජ පීඩනය පාවිච්චි කරමින් මිලේච්ඡත්වය වපුරමින් මේ රටේ බලය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට ජනතාව ඇවිස්සුවේ. ඒ නිසා විශේෂයෙන්ම අද බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ ජනතා විමුක්ති පෙරමුණේ අය පාර්ලිමේන්තුව ඇවිල්ලා මොන කතා කිව්වත් යලිත් මේ 20/22 මැයි 9 ආරම්භ වුණේ ඔවුන්ගේ සුපුරුදු ක්‍රියාකලාපයමයි. ඔවුන් 1971 කාල සීමාව තුළ හමුදාවට පොලිසියට ගහලා ආරම්භ කරා බලය ලබා ගන්න. 88-89 කාල සීමාව තුළ මේ රටේ භීෂණයක් වපුරලා තරුණය 60,000ක් මරණයට තල්ලු කරලා මහා විනාශයක් කරා. ඒ වගේම තමයි 20/22 මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරමින් මේ රටේ මේ පීඩනයට පත්වලා ඉන්න මහ ජනතාව උසිගන්වමින් සමාජ මතයක් ඇති කෙරුවා. ප්‍රචණ්ඩත්වයෙන් තමයි බලය ලබා ගන්න පුළුවන් කියලා හැම ශේෂ්ඨකම ජනතාව මහපාට බස්සලා මහා විනාශයකට රට තල්ලු කරලා දැම්මා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70 ගෙවල් ගිනි දිබ්බා, දේපල විනාශ කෙරුවා. ඒ වගේම ජාන වාහන විශාල වශයෙන් ගිනි තියලා විනාශ කරලා අවසානයේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවත් ග්‍රහණයට අරගෙන ඉවරලා බලය ලබා ගන්න උත්සාහ කරා. විශේෂයෙන් අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නිවැරදි තීන්දුව අරගෙන ක්‍රියාත්මක කළා. අද වෙද්දී අපේ රටේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ කටයුතු සියල්ල ක්‍රියාත්මක කරන් යනවා. ඒ නිසා විශේෂයෙන්ම අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා කියන්නේ මේ පාර්ලිමේන්තුවට අපිත් එක්ක එකතු වුණු බොහොම නිහතමානී මනුස්සකම පිරුණු මිනිහ කැරියට තමයි හැම වෙලාවෙම කටයුතු කරේ. කිසි වැරද්දක් නොකර එතුමා මහජනතාව වෙනුවෙන් සේවයකට ඉදිරිපත් වීමම මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමම වරදක් හැටියට හිතලා මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පෙරටුගාමීන් සංවිධානාත්මක එතුමගේ මරණය සිදු කරා. මේක නෑ කියන්න බෑ. මේ කට්ටිය තමයි කිව්වේ කපා කපා කෑලි කපා බලය ලබා ගැනීමට මහජනතාව පෙළඹුවේ. ඒ නිසා විශේෂයෙන්ම අමරකීර්ති අතුකෝරළ මැතිතුමාගේට අපි අදහන ආගම අනුව නිවන් සුව ප්‍රාර්ථනා කරමින් එතුමාගේ පවුලේ සියලු දෙනාට අපේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා.
බෞමසිතගරු මන්ත්‍රීතුමනි.